ගොඩක් හම්බ වෙලා තියෙනවා. ඒ ප්‍රශ්න අතරින් අපි කළ දේශනාවට අදාළ ප්‍රශ්න කීපයක් තෝරගෙන ඒ සඳහා පිළිතුරු ලබා දෙන්න අදහස් කරනවා. ඉතුරු වෙන ප්‍රශ්න ටික මම හිතනවා අපේ මහාචාර්ය රවි කොග්ගලගේ මහත්මයා ඊළඟට සතියේදී පැහැදිලි කරලා දේවි. ඉතින් ඒ සඳහා ඉදිරියට තබමින් අදට කරන්න පුළුවන් ප්‍රමාණය මේ පැයකට අඩු කාලයක් අපිට තියෙන්නේ. ඒ කාලය යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රශ්නයක් අහලා තියුණා. ස්කන්ධයන් දැකීමෙන් ප්‍රීති ප්‍රමෝදය උපදින්නේ කොහොමද? ඒ ප්‍රීති ප්‍රමෝදය උපන්නාම ස්කන්ධයන්ට මොකද වෙන්නේ කියලා. ස්කන්ධයන් දැකීමෙන් ප්‍රීති ප්‍රමෝදය උපදිනවා නෙමෙයි. ප්‍රීති ප්‍රමෝදය උපදින පිළිවෙලක් තියෙනවා. ඒක තමයි මම හිතනවා අපිට අර නිදර්ශනයෙන්ම ඒක සනාථ කරගන්න එක පහසු වේවි කාටත් පැහැදිලි වෙන විදිහට. දැන් ඒ අපි ඒ නිදර්ශනයෙන් කියපු තැන තම තමන්ට ආධ්‍යාත්මය තුළින් තමන්ගේ හිතට මැවෙන චිත්‍ර සලකුණු ඉලක්ක කර ගන්න පුළුවන් නම් මේක වඩාත් පහසු වෙයි තම තමන්ට හඳුන ගන්න. එතකොට මේ කැමරා චිත්‍රයට හා සමාන තමා තුළ මැවෙන චිත්‍ර සටහන් දිහා බලාගත්තොත් මේක ලේසියි. එතකොට මේක දිහා බැලුවා කියලා නෙමෙයි ප්‍රීති ප්‍රමෝදය එන්නේ. ප්‍රීති ප්‍රමෝදය උපදින්නේ අනේ මෙච්චර කාලයක් මම මේ සසර දුක් විඳේ, තිරිසන් වෙලා, ප්‍රේතය වෙලා, අසුරය වෙලා, නිරිසත්තු වෙලා, දෙවිය මිනිස්යෝ බ්‍රහ්මියෝ වෙලා හරි මේ සසරේ සැරිසරුවේ ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් විඳිමින් මේ ඇත්ත නොදැකපු නිසා නේද? මෙතනට කළ වැරදි උපකල්පනය නිසා නේද කියන අවබෝධය ලැබෙනකොට ඊළඟට ඒ අවබෝධය තුළින් එයාට ඒ උපකල්පනය නොකර ඉන්න, ඒ වැරදි උපකල්පනය, වැරදි නිගමනයට නොගිහින් ඉන්න පුළුවන්කම ලැබෙන්න දැන් එයා දන්නව මම මේ සසරෙන් මිදෙන්නේ, මේ අනන්ත දිගු සංසාරේ ආපු ජාති ජරා ව්‍යාධි මරණ දුකයි මේ ගෙවෙන්නේ, ඒ සංසාරේ මහා බියකරු බවෙනුයි මේ ටික ටික නිදහස් වෙන්නේ, ඒ පරම අමා ශාන්තිය අමෘතයට නිවනටයි ලං වෙන්නේ කියන මේ අවබෝධය ලැබෙන්න ලැබෙන්නයි ප්‍රමෝදය ප්‍රීතිය උපදින්නේ. එතකොට තමන්ගේ මේ අවබෝධය තුල තියෙනවා දුක දන්න බව. මෙන්න මේ ටික දුකටයි තියෙන්නේ. මෙන්න මේ ටික මේ විදිහට උපකල්පනය කළොත්, මේ විදිහට බැලුවොත්, මේ විදිහට මෙනෙහි කළොත් නැවත නැවත ඒ දුක හටගන්න හේතුවයි සමුදය පිළිබඳව නුවණක් තියෙන. ඊළඟට මෙන්න මේ දිහා මේ විදිහට බැලුවොත්, අර චිත්‍රයේ දිහා මේ විදිහට උපකල්පනය නොකළොත්, මේ බඳු නිගමනයකට නොගියොත් මේ දුක නැවත නැවත හටගන්න හේතු සකස් වෙන්නේ නෑ නේද? ඒ හේතු නැතිවීමෙන්ම මේ දුක නිරුද්ධ වෙනවා නේද? නිරෝධය පිළිබඳව නුවණක් තියෙනවා. නිරෝධයට මඟ මේ විදිහෙන් නැවත 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 මේ උපකල්පනය නොකොට, මේ වැරදි නිගමනයට නොගිහින් පවත්නා ධර්මතාවය පිළිබඳව, ඒ ධර්මතාවයන්ගේ හටගැනීමට හේතු අලුතෙන් උපකල්පනයක් නිගමනයක් නොකොට පවත්නා ධර්මතාවයන්ගේ පැවැත්ම නැවත නැවත බලා සිටීමෙන් මේ දුක නිරෝධ කරන මඟ පිළිවෙත වෙනවා නේද? ඒ තමන්ට දැනෙන මූලික දැනුම, ඒ චතුරාර්ය සත්‍ය හා බැඳෙන ඒ අවබෝධය, ඒ නුවණ මත තමන් තුළ නිරායාසයෙන් අර දුක ගෙවෙන බව දැකලා පරම සැපතට ලං වෙන බව දකිනකොට තමයි ප්‍රමෝදය, ප්‍රීතිය, පස්සද්ධිය, සුඛය, සමාධිය ආදී වශයෙන් අර සිසු සියලු ධර්මතාවයන් නිරායාසයෙන් උපදින ධර්මතාවයන් මේ පහළ වීම වෙන්නේ. එතකොට ඒ ධර්මයන්ගේ පැවැත්ම උදේවැය දැකීමෙන් ප්‍රීති ප්‍රමෝදය උපදින්නේ. ඒ දුක ගෙවෙන ආකාරය, දුකෙන් නිදහස් වෙන ආකාරය වැටහීමෙන්. ඉතින් නැවත නැවතත් අර සීල සූත්‍රය, සුතවත් ශ්‍රාවකයාට සුතාපන්න වීම පිණිස, සෝතාපන්න කෙනාට සකදාගාමී වීම පිණිස, සකදාගාමී කෙනාට අනාගාමී වීම පිණිස, අනාගාමී කෙනාට රහත් වීම පිණිස, රහතන් වහන්සේට ditta dhamma මෙලව සැප විහරණය පිණිස පංච උපාදානස්කන්ධයම අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගන්නතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ කියලා බැලිය යුතුයි කියන සරියුත් හාමුදුරුවන්ගේ, කොට්ටිත හාමුදුරුවන්ගේ ධර්ම සංවාදය විමසා බැලුවොත් පැහැදිලි වෙයි. එනිසා රහතන් වහන්සේට පවා මෙලව සැප විහරණය පිණිස ඒක කරන්න පුළුවන්කම තියෙනවා. එනිසා අපට සුතම ශ්‍රාවකයාගේ පටන් රහතන් වහන්සේ දක්වාම කල යුතු කල හැකි දේ හැටියටයි මෙතන හඳුනාගත යුත්තේ. ඊළඟට අපෙන් තව ප්‍රශ්නයක් විමසුවා කෙනෙක් ඇවිල්ලා, සති නිමිත්තේහි හිත තබා ගන්න පුළුවන්, සති නිමිත්තේහි හිත තබාගෙන භාවනා කර්මස්ථාන වඩන්නත් පුළුවන්, සති නිමිත්තේහි හිත තියාගෙන සියලු කටයුතු කරන්නේ කොහොමද කියලා. ඉතින් ඇත්තටම සති නිමිත්තේහි හිත තබාගෙන සියලු කටයුතු කරන්න පුළුවන් කියන බව, එහෙම කළ යුතුයි කියන ඉගැන්වීමක් අපි කාටවත් කරන්න බෑ, කරන්නෙත් නෑ. අපි සති නිමිත්ත කියන්නේ කෙබඳු රැකවරණයක් ඇති තැනක්ද කියන නියමය විමසා ගැනීම කළා නම් මේ ගැටලුව අපිට මතුවෙන්නේ නෑ. මොකද අපි මෙදින් මේ කර්මස්ථානවලට දැස ගන්න නිසායි අපිට බොහෝ වෙලාවට මේ ධර්ම නියායන් නියාමයන් පිළිබඳව යම් යම් සැක සංකා කුගුස් කොහොමද යන විමති උපදින්නේ. තමන්ගේ හිතේ ස්වභාවය, හිතේ පැවැත්ම හොඳට කල්පනා කරලා බැලුවොත් සිතේ ස්වභාවය දැනෙනවා නම්, සිතේ ස්වභාවය තේරෙනවා නම්, ඒ සිතේ ස්වභාවික ක්‍රියාකාරීත්වය අපට හිතකරන්නේ අපිව සසරට ඇදගෙන යන විදිහට තමයි සිත ගුරු වෙලා පුරුදු වෙලා තියෙන්නේ. ඒ සසරට ගෙන යාම පිණිස සතුරෙක්කට සිතේ පැවැත්ම දැක්කොත් හඳුනගත්තොත් අන්න ඒ සිතේ ක්‍රියාකාරීත්වය ක්ෂණිකව පාලනයක් කරන්න පුළුවන් හොඳම අවස්ථාවක් තමයි සති නිමිත්ත කියලා කියන්නේ. අපිට මොහොතකින් ක්ෂණයකින් සිතේ ගමන සිතේ ක්‍රියාකාරීත්වය වෙනස් කරලා හපුලවා ගන්න මිටකට ගන්න පුළුවන් අවස්ථාවක් වගේ සති නිමිත්ත කියන්නේ. ඕනම හිත විසිරෙන වෙලාවක රාග ද්වේෂ ආදී අරමුණු තුල හිත වේගයෙන් ගමන් කරන වෙලාවක උනත් බලන්න එක මොහොතකට කර්මස්ථාන වෙන භාවනාව ඕනේ නැහැ. සති නිමිත්ත මේ සති නිමිත්ත කියන එක බොහෝ දෙනෙකුට බරක්. බරක් වෙලා තියෙන්නේ අපි තාම මේක හරියටම නොහඳුනාගත් නිසා. අර මං ඇත්ත උපමාවක් කිව්වේ. ඒ වගේ සති නිමිත්ත කියලා එකක් තියෙනවා කියලා අපි අහගෙන තියෙනවා. දැන් අපි එක එක්කෙනා සති නිමිත්ත කියලා හදාගත්ත අල්ලගත්ත දේවල් ඇති කියලා මට හිතෙනවා. නැත්තම් සති නිමිත්ත කියලා කියන්නේ බොහොම සැනසීම උදා කරන හිතේ වේගය පාලනය කරන බොහෝම ලොකු රැකවරණයක් හදලා දෙන අවස්ථාවක්. එතකොට දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපිට තොල් දෙක එකට ගැටුණහම කිසියම් දැනීම් ස්වභාවයක් තේරෙනවනේ. දැනීම් ස්වභාවයක් තේරෙනවනේ. මේ දැනීම් ස්වභාවයත් එක්ක ඕක විකෘති කරන ගතියකුත් ඔයත් එක්කම හිතේ තියෙනවා. ඒ දැනීම් ස්වභාවයත් එක්ක හිතේ නැවෙන චිත්‍රයක් තියෙනවා. දැන් බලන්න දැනීම් ස්වභාවයත් එක්ක ඔබට හිතට නැවෙන චිත්‍රයක් දෙතොල කියලා අපි නම් කරන සලකුණක් සටහනක් වෙන්නේ. මේ සලකුණ සටහන අතාරින්න ඕන එක. මේ පේන සති නිමිත්ත කියලා කියන්නේ මේ තොල් දෙක වගේ පේන මේ අමුතු චිත්‍රය නෙමෙයි. ඒ චිත්‍රය අතහැරලා අර දැනීම් ස්වභාවය බලන්න ටිකක් පහසු නැද්ද කියලා මොකද්ද කියන්නේ? හිතට පේන චිත්‍රය අතාරින්න. ඒකට උපකල්පන කරන්න යන්න එපා තොලයි කියලා. ඒක වැරද්දනේ අපි කතා කළෙත් දැන්. එතනත් ඒ උපකල්පනය කරන්න එපා. චිත්‍රයක් පෙනෙයි. ඒ චිත්‍රයට අපි උපකල්පනය හා මේ තොලනි මේ තොල් දෙක. එතකොට අපි වැරදි තැනක ඉන්නේ. ඒ උපකල්පනයෙන් සම්පූර්ණයෙන් මිදෙන්න දැනීම් ස්වභාවය විතරක්. මම දන්නේ තේරෙනවද කියලා. දැනීම් ස්වභාවය විතරක් හඳුනගන්න බලන්න. ඒ දැනීම් ස්වභාවය තුළ රැඳෙන්න බලන්න. ඒක හිතට හුරු කරගන්න පුරුදු කරගන්න. හිත ඕනම වෙලාවට විචිත්ත වෙන වෙලාවක අන්න ඒ අදහස ඒ ස්වභාවය හිතට ගන්න බලන්න. ඇස් දෙක මොහොතකට පියාගෙන වෙන කර්මස්ථානයක් වෙන භාවනාවක් අවශ්‍ය කරන්නේ. මේට උපකාර පිණිස තමයි ආනාපාන සතියත් අපි යොදාගන්නේ. මේක හොඳට හිතට හුරු වෙනකොට දැන් අපට යමක් හොඳින් නිරීක්ෂණය කරන්න නම් අපි ඉස්සෙල්ලා ඒක පේන තැනකට යන්න එපා. අපි ඈතින් පේන යමක් නිරීක්ෂණය කරන්න නම් අපි ඒක පේන උස මුදුනකට නගින්න ඕන. එහෙම නැත්නම් ඒක පේන දර්ශනය වෙන ළඟම තැනකට යන්න ඕන. දැන් ආස්වාද ප්‍රසාසය බලන්න නම් දුරින් ඉඳලා බෑනේ. ළඟම ඉන්න ඕන. ළඟම පිහිටා හිටියොත් විතරයි මේ ආස්වාද ප්‍රසාස ක්‍රියාවලියත් හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ සති නිමිත්තෙන් කරන්නේ ඒ ආසමයට එන සිතයි සිහියයි දෙකක් දැනට අපි සිතින් එකක් කරනවා සිහියෙන් තව දෙයක් එකක් කරනවා එකක් හිතනවා. ඉතින් අපි ඒකාග්‍ර වෙනවා කියලා කියන්නේ සිහි කළ දේම දැනගන්නවා. මේ දෙක එකතු කරනවා. හැබැයි දැනට අපිට යන්නේ දෙපැත්තට. බුද්ධ වන්දනාව කරන වෙන දෙයක් සිහි කර කර. මේ බණ අහනවා gedara gana hitei. ඉතින් අපිට ඕන ඔය දෙපැත්තකට යන්න නොදී එක තැනකට ගන්න. ඉතින් ඒකට කරන උපාය තමයි ඉස්සෙල්ලා සිහිය. සිහිය තමයි සති නිමිත්තට. අර දැනෙන ස්වභාවයට ගන්න. එතකොට එතන සිහිය පවතිනකොට ඉබේමයි નિરાයාසයෙන්මයි පස්සත් පස්සාතිය ගැන දැනෙන. එතකොට ඒක කරන්න ඕන එකක් නෙවෙයි. කිරීම හෝ කරවීම අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ආස්වාද ප්‍රසාද ක්‍රියාවලියේ එදාටයි හරියට ප්‍රකටව දැනෙන්නේ. ආනාපාන සතිය කියලා එක හරියටම භාවනාව හම්බ වෙන්නේ එදාට. තාම අපි මුගක් වෙලාවට ආනාපාන සතිය වඩලා නැහැ. ආනාපාන සතිය කියන්නේ මොකක්ද කියන එක හරියටම අහුවෙන්නේ එන විදිහ පිටිපු දවසට. එනිසා දැන් බලන්න අර චිත්‍රය. ඒ චිත්‍රයට කරන තොල් දෙතොලයයි නාසාගයයි කරන උපකල්පනය අතහැරලා ඒ දැනීම් ස්වභාවය විතරක්ම ඒ ස්වභාවයට පමණක් සීමා කර දෙන හැඳේට පුළුවන් නම් හැඳෙන්න පුළුවන් නම් හරි. එතකොට තමන්න තේරෙවි ඒක කොයි කොයි තැනදද භාවිතා කරන්න පුළුවන් කොතනද බැරි කියලා. ඒක ඕනම වෙලාව ඒක අවශ්‍යතාවය තියෙන අපට ධර්මාභෝධයක් කරගන්න විශේෂ දහම් මනසිකාරයක් කරගන්න බැරි මරණාසන්න වෙච්ච වෙලාවක වුණත් යමක් හිතනවා කියන එක අමාරුයි. කල කුසලයක් සිහි කරලා මම මෙහෙම කළානි කියලා කරන්න පුළුවන් වෙන්නේ යම් ශක්තියක් රැඳෙන තියෙන වෙලාවේ. හැබැයි මේ විතක්ක විචාරයට යන්න බැරි වෙලාවේ වුණත් බොහොම නිහඬයි සති නිමිත්ත. මේ දැනීම් ස්වභාවය පුරුදු කරගෙන තිබුණ එයම මහා ආවරණයක් වෙනවා, රැකවරණයක් වෙනවා. මෙලවට පරලොවට ලොකු සුරක්ෂිතතාවයක් හදනවා. ඒ නිසා ඒ කියන අදහස තේරුම් අරගෙන උත්සාහ කරන්න බලන්න හඳුනා ගන්න. එතකොට භාවනාවේදී විතරක් නෙවෙයි තවත් බොහෝ තැන්වලදී ඒ කියන්නේ නිරතුරුව ඒක කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසානේ අපිට සබ්බත්තික භාවනා පරිහාරී භාවනා කියලා දෙපැත්තක් තියෙනවා. සතර ඉරියව්වේම පරිහරණය කරන්න පුළුවන් භාවනා ක්‍රම තියෙනවා. හැබැයි එතනදී සතර ඉරියව්වේදීත් ඒ කරන මෛත්‍රී බුදුගුණ භාවනාවට වඩා ප්‍රමුඛතාවයේ තියෙන්න ඕන කතිනේ. සති නිමිත්ත පවත්වන්න ආධාර පිණිසමයි අර ටික අර මනසිකාරයන් භාවිතා කරන්න ඕන. මොකද අර විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමය. නිවනට යමුණක් කොටනේ අපි මෛත්‍රිය වඩන්නත් ඕනේ. එනිසා නිවන ළඟ නිවනට ආසන්න කොට එතකොට ඒ කරන සියලු தත්ත්වෝ සුවපත් වේවා කියන මනසකාරය නෙමෙයි මේ වැදගත්කම තියෙන්නේ. තරණිමිත්‍යමයි. හැබැයි නිමිත්තට ප්‍රධානත්වය දෙන්න පුළුවන් හැමතැනකදීම නිමිත්ත ඇසුරු කරන්න බලන්න. එතකොට නිමිත්ත එළඹ සිටින්න පුළුවන් හැකියාව කොතනද? ඒ හැම මොහොතකම ඒ ආසන්නයේ සිදුවෙන ආස්වාද ප්‍රසාදිත ප්‍රකට හිතට දෙතකොට දැනගැනීම ක්‍රියාවලිය තමයි ආසන්නයේ ඒ ක්‍රියාව පෙන්වන. ඒ දෙක එකට එකතු කරගෙන යාගත හැකි. ප්‍රීති ප්‍රමෝදයට යන්නේ පිළිවෙත මොකද්ද කියලා අහනවා. තව ප්‍රශ්නයක් තියෙනවා. පාමොජ්ජය ලබන්නේ කොහොමද කියලා. පාමොජ්ජය කියන්නේ ප්‍රමෝදයමයි. ඉතින් ඒ ප්‍රමෝදය, ප්‍රීති ප්‍රමෝදය මේ සියල්ල ලබන පිළිවෙල අපි කලින්ම මතක් කළා. අර නිදර්ශනයත් එක්ක තමන් විසින් කරන අභිසංඛාරක සංඛාරයෙන් නිදෙනකොට ප්‍රයෝග සංඛාරයේ මහවිතාවට එනකොට තමන් දන්නවා හොඳටම නිවෙන බව, සංසිඳෙන බව. ඒ නිවීම සංසිඳීම අරමුණු වෙලා ඇතිවෙන ප්‍රමෝදය තමයි විරාගික, නිරාමිත, සතුට ප්‍රමෝදය. ධම්මානුස්සතිය, ධම්මානුපස්සනාව, ධම්මාන ධම්ම ප්‍රතිපදාව, යෝනිසෝ මනසිකාරය, සම්මාර්ෂණය. මේ වචන සමානද, මේවයි වෙනස්ද, මේ ඔක්කොම අවශ්‍යද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේවෙන් පේන්නේ මේ වචනවල අරුත් නොදන්නාකම. ඒ කියන්නේ අපි ධර්මය අතහැරලා අර කල්යාණ මිත්‍රාස්ත්‍රයේ ධර්ම ශ්‍රවණය කියන තැනින් ඇවිත් නැතුව ප්‍රතිපදාව කියන එක තනියටින් ගන්න යාම තුළ සිදුවෙන දේ. ධම්මානුස්සතිය කියනකොට ඒක අනුස්සති භාවනාවක්. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති. ධම්මානුපස්සනාව කියලා කියනකොට සතර සතිපට්ඨානයේ යටතේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. ධම්මානුධම්ම ප්‍රතිපදාව කියනකොට ඒක පූර්ව ප්‍රතිපදාවටත් අයිති ධම්මානුධම්ම ප්‍රතිපදාවක් තියෙනවා. ප්‍රතිපදාවට අයිති අවස්ථාවක් තියෙනවා. ඒ දෙක අතර යෝනිසෝ මනසිකාරය කියනකොට මේ හැම තැනකම නූපන් ආශ්‍රව අකුසල් උපදින විදිහට, උපන් ආශ්‍රව අකුසල් ගෙවෙන විදිහට පවත්වීම, නූපන් කුසලයේ උපදින විදිහට, උපන් කුසලයේ වැඩෙන විදිහට කරන මෙනෙහි කිරීම. සම්මර්ෂණය කියලා කියන්නේ අපට යම් දහම් කරුණක් අවබෝධ තේරුම් අරගෙන ඒ අනුව යෝනිසෝ මනසිකාරයම ඒ අදාළ තැන්වල නැවත නැවත පැවැත්වීම, අනිත්‍ය ආදී වශයෙන් සිහි කිරීම, මෙනෙහි කිරීම සම්මර්ෂණය. ඉතින් මේවේ අර්ථය ඒ තැනට අදාළ වෙන විදිහට දක්වාගෙන ඒ අදාළ තැන්නේ කටයුතු කිරීම අප විසින් කළ යුත්තක් වෙනවා. ඉතින් ඒ අනුව ඉදිරියට කටයුතු කරන්නට අවශ්‍ය ශක්තිය, භාග්‍ය, නුවණ හැමට ලැබේවා කියන ප්‍රාර්ථනාව සමගින් අපි මේ වැඩසටහන මේ නිමාව දකිනවා. ඉතින් ඉතිරි ප්‍රශ්න ටික මම හිතනවා අපේ කවි මාත්මයාගෙන් විමස ගන්න පුළුවන් වේවි. ඉතින් අද දවසේ අපි මෙතෙක් වෙලාවක් මේ ආකාරයෙන් සිද්ධ කරගත්ත, රැස් කරගත්ත හැම කුසල පුණ්‍ය සම්පත්තියක්ම මේ ජීවිතයේ මේ ගෞතම බුදු සසුනේම සසර දුක් ගෙවා ලබන උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. ඒ ලෞතුරු මගට අපව යොමු කරන උතුම් සත්පුරුෂ කල්යාණ මිත්‍රාශ්‍රය ලබන්නට මේ පින්කමද හේතු උපනිශ්‍රය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා. මතු බුදුවලවක් සනතන හරි මෛත්‍රී නාත නිබ්බෝධතානන් වහන්සේ ඇතුළු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් අල්පේ ශාස්ති මහේසාක්ති ශාසන මහානුපුතකාරක පින්කමති දෙවියන්ටත් මේ පින් අත්පත් වේවා. මේ ස්ථානයට ගමට පලාත බඳිගුරුවිත ඉෂ්ටකාමී දෙවියෝ අනුමෝදන් වෙත්වා. දිව ඉතුරු වැඩි දියුණු කරගනීවා. පතන බෝධියෙන් අමා මහ නිවනින්ම සැනසේවායි සාදු කියලා. තම තමන් නමින් නැසී මිය පරලෝකීය මව්පිය, සහෝදර, ගුරුවර, ඥාති මිත්‍ර, දූ දරු හිතවත් අසල්වැසිය මට විශේෂයෙන් අද මේ පින්කමේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන විජයානන්ද නානායක්කාරමතුමන් මෙම මෙතනිය නමින් මිය පරලෝකීය දෙපාර්ශ්වයේ මව්පිය, ගුරුවර, ඥාති මිත්‍ර, දූ දරුවාදී හැමටත්, විහාර පාර්ශ්වයේ අපවත්ී වදාළ සියලු ස්වාමීන් වහන්සේලාටත්, මේ ස්ථාන ගොඩ නගාමයේ ගියදායකකාරකාදී පෙර රජ දරුවන්ගේ පටන් මේ මොහොත දක්වා හැමටත් මේ පින් අත්පත් වේවා. සතර ජීවිත සුවපත් වේවා. දුක් පිරි සතර ගමනින් කොට ශාන්ත නිවනින් සැනසෙත්වායි සාදු කියලා. තම තමන්ටත් ඇදුවැඩි ගුරු දෙමාපිය, දූ දරු, පවුල්වල සෑම සියලු දෙනාටත්, ගෞරවනීය නායක හඳුරන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාටත් මේ පින්කම සංවිධානය කළ රවි මාත්මා ඇතුළු හැමටත් දායකත්වයේ ගෙන කටයුතු කළ ඒ නායකකාර මාත්මා, පත්මානා නායකකාර මාත්මිය ඇතුළු ඒ හැම දෙනාටත්, හැදුවැඩ ගුරු දෙනා, පිය දූ දරු, පවුල්වල හැමටත් දන් පැන් පූජා කළ, පරිස්කාර පූජා කළ හැමටත් මේ පින් එකසේ අත්පත් වේවා. මේ පින් බලයෙන්, කුසල බලයෙන්, කුණුරුවන් ඥාන භාවයෙන්, ආශිර්වාදයෙන් පින් අනුමෝදන් වූ බුද්ධ බෝසත්යන් වහන්සේ ඇට උදිවිරාජ සමෝයාගේ අනන්ත ආශිර්වාදයෙන් අපද ජීවිතයේ මතු කරගත් උතුම් පාරමී කුසල පුණ්‍ය ධර්ම බල මහිමයෙන් දෘශ්‍යමානව අදෘශ්‍යමානව නැගෙන අපල උදුරු කරදර බාධක කා චිත්ත පීඩාවන් මගේ රේවා, තුරුවාන්තරාවන් දුරු වේවා. නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සියලු යහපත ශාන්තිය සානේ සනසිල්ල උදා වේවා. කරන කියන රකී රක්ෂා විලේන දාමුග විටෙන් අධ්‍යාපනාගමික කටයුතු දිනෙන් දින දියුණු වේවා. සියලු ලෞකික ලෝකෝත්තර ප්‍රාර්ථනා වහවහා සිද්ධ වේවා. මේ සසර ගමනේ සරණාතු නරකාදී දුකදි බයකට සාපිපාසාදී දුකකට නොපැමිණ දුස්ස දුරුජන ඇසුරෙන් මිදී සත්පුරුෂ කල්යාණ මිත්‍රාශ්‍රයෙන් තව තවත් ධම්මකට කුසල් මකට යොමු වූ සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් උතුම් මග ඵල නිවන් සුව කල්ලොවාම අපි හැම දෙනාටම ලැබේවා සැලසේ. අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති නිනාතේ සමිද්දතු. Thank you.